මිලන්ද ගරු අනිල් ජයන්ත අමාත්‍යතුමා විනාඩි 12ක කාලයක් ඔප්තුමා
මූලාසනාරුණ මන්ත්‍රී බොහොමත්ම ස්තුතියි.
ඕඩර් ප්ලීස්. සභාව වැඩ කටයුතු අවසන් වෙනතෙක් කාලය ලබා ගැනීමට සභාව එකඟද?
ආයිස්
කතා කරන්න අමාත්‍යතුමා.
අද මේ විවාදයට බඳුන් කරන්නේ අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවකයන් සඳහා ඒ පාරිතෝෂ ගෙවීම් වේතන සහ අදාළ සේවා කොන්දේසි පිළිබඳව කරන ලද සංශෝධන ඇතුළත් කිරීම. ඇත්තම මේ කරුණු කාරණා ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙනවා අපේ ජනවර්මත් එක්කලා. මේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිෂන් සභාවේ ප්‍රධානම කාර්යභාරය වන්නේ අල්ලසෙන් දූෂණයෙන් තොරව රාජ්‍යයේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන එකක්. ඒ වගේම තමුන්ට ලැබුණු බලය පාවිච්චි කරලා අල්ලසෝ දූෂණය සිද්ධ වෙලා තියෙනවා නම් එවැනි වැරදි කරලා තියෙනවා නම් ඒ අයට නිසියාකාරයේ දඬුවම් ලබා දීම මගිනුත් යහපාලනයක් ස්ථාපිත කිරීම යහපත් ආණ්ඩුකරණයක් ස්ථාපිත කර ගැනීමේ කාර්යය. එතකොට අපි කවුරුත් දන්නවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ලැබුණු ජනවරම වංචාවට දූෂණයට විරෝධී ජනවරමක්. ඒ වගේම වංචාව දූෂණය පිළිබඳව විශාල කතා ගණනාවක් දේශපාලනයේ පැතිරුණා. ඒ වගේම ආණ්ඩුව බිඳ වැටෙන්නත් බලපාවේ ඒක. වෙන සමහර ආණ්ඩු ඒ කාල පරිච්ඡේද පුරාම වංචා දූෂණ තිබුණේ. ඒ නිසාම වගකීමක් පැවරුණා ඒ වංචා දූෂණය කරපු අයට නිසි ආකාරයට දඬුවම් ලබා දෙන්න, නිසි ආකාරයට පරීක්ෂණ කරන්න කියන කාරණය. මොකද මේ සමහර වංචා දූෂණ, දැන් දූෂණය කියන කාරණය අපි ගත්තාම මොකක්ද? ඇත්ත වශයෙන්ම දූෂණයේ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ බලයත් එක්කලා. ඒ දේශපාලන බලය වෙන්න පුළුවන්, ආර්ථික බලය වෙන්න පුළුවන්, ව්‍යාපාරික බලය වෙන්න පුළුවන්. ඒ ලැබිච්ච බලය භාවිත කරලා පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කරන කාරණේ තමයි මේ දූෂණය වෙන්නේ. ඒතොර දූෂණය වංචාවක් ස්වරූපයෙන් වෙන්න පුළුවන්, විවිධ ලිපිලේඛන වෙනස් කිරීම හරහා වෙන්න පුළුවන්. ඒ වගේම තමුන් බාරයේ තියෙන වත්කම්, දේශපාලන බලෙන් සාපිට ලැබෙන වත්කම්, පුද්ගලික පරිහරණයට පාපවරා ගත්තා, මේ වගේ කතාන්තර ගණනාවක් ලංකා ඉතිහාසයේ තියෙනවා. ඉතින් මෙන්න මේ දූෂණය කියන කාරණය අරගත්තාම ඉතාමත්ම ගැටලුදායකයි යහපත් රාජ්‍යයක් නිර්මාණය කිරීම. ඒක ආර්ථික වශයෙන් උත් ඒ රට ඉදිරියට යන්න බෑ. දූෂණය පවතිනවා නම් ඒ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම දූෂණය පවතිනවා නම් හැමතිස්සෙම සමාජ අසමානතාවයේ තියෙන්නේ. එතකොට අතීතයේ ආණ්ඩු කරපු අය පිළිබඳ විවිධ දූෂණ එල්ල වෙන ගමන්ම මෙන්න මේ කියන කාරණා දෙක දිහා අරන් බැලුවත් අපිට දශක ගණනාවක් විවිධ කරුණු යටතේ ආණ්ඩු කරගෙන ආවත් ඇත්තටම ප්‍රමාණාත්මක ආර්ථික වර්ධනයක්, තිරසාර ආර්ථික වර්ධනයක්, මහ ජනතාව බද්ධ කරගත්තු ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න බැරි වුණත් අන්න හේතුව නිසාමයි එතන දූෂණය තිබිච්ච නිසා. සා අපිට පුළුවන් වුණා මේ කෙටි කාලය ඇතුළතදී අපේ 2025 වර්ෂය ඇතුළතදීම තිරසාර විදියට ආර්ථික ස්ථාවර කරලා හොඳ ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නත්, ඒ ආර්ථික වර්ධනේ ඉදිරියට අරගෙන යන්න 100% ඉක්ම වූ ආර්ථික වර්ධනයට ගෙනියෑමේ දිශාවත් මෙතන ගැට ගැහිලා තියෙනවා. ඒ වගේම තමයි දූෂණය විසින් සමාජ විසමතාවයන් නිර්මාණය කරනවා, සමාජය අතරේ අසමානතාවයන් නිර්මාණය කරනවා. අපේ සමාජය අතරේ ගත්තාම ඉතා විශාල විදියට මේ සමාජ අසමානතාවය ගම්දනව් පැතිරලා තියෙනවා. ඒ නිසාම තමයි මේ මොහොත වෙනකොටත් රටේ අස්වැසුම වැඩසටහන යටතේ මිනිස්සුන් යම් බුදලක් මත, ආණ්ඩුව මත යැපීමට රටේ ජනගහනයෙන් 60%-70% විතර තත්ත්වයට පත් වෙලා තියෙන අතීතයේ ආණ්ඩු කිරීම නිසා. ඒ නිසා මම මේ කරුණු ඉදිරිපත් කළේ අපේ ජනමරමත් එක්ක ගැට ගැහිලා තියෙනවා වංචාවට දූෂණයට පිටු දකින්නට ඕන කියලා. ඒ සඳහා මැදිහත් වීම තමයි මේ තියෙන්නේ. ඒ වගේම පහුගිය ආණ්ඩු කාලේ මේ දූෂණයේ තියෙන ඊළඟ සංකීර්ණතාවයේ තමයි තනි කාරණයක් මේක දූෂණ වලල්ලක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමාජලාදී මේක අපරාධ වලත් එහෙමයි. වලල්ලක් විදිහට ක්‍රියාත්මක වෙනකොට ඒක මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ගත් ඉතාම ශක්තිමත්ව ගන්නට ඕනේ. සමහර අපි දන්නවා සමහර දූෂණ පිළිබඳ චෝදනා, මහ බැංකුව පිළිබඳ චෝදනා, පොහොර ගෙන්වීම පිළිබඳ, ඒ වගේම කිරියරක් පිළිබඳ හරියට විශ්ලේෂණය කරලා බලපුවා මේකේ තනි පුද්ගලයෙක් දෙන්නෙක් සමාජලාවට දැනට දඬුවම් ලබලා උසාවියේ අධික ඒ වගේම ඉරේ විලංගු වැටලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් සමාජලාට තාමත් හඳුනාගත්තු නැති කණ්ඩායම් මේ ජාලගත වෙලා නෙට්වර්ක් එකක් විදිහට network corruption එකක් තියෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් මර්ධනය කරමින් යහපත් ආණ්ඩුකරණයක් කිරීමට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වගේ ආයතනයක් ඉතාමත්ම වැදගත් වෙනවා. කොහොමද එවැනි ආයතනයක් අපි සවිබල ගන්නවන්නේ? එවැනි ආයතනයක් සවිබල ගැන්වීම සඳහා ඒ ආයතනට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න ඕනේ. ආයතන ව්‍යුහය සකස් කරන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි අවශ්‍ය කරන නීති අනපනත්තේ නීතිමය රාමුව අපිට හදන්න අවශ්‍ය කරනවා. ඒ වෙනකොටත් අපේ ආණ්ඩුව යටතේදී විශාල ඒ අල්ලස් දූෂණ හා ඒ වගේම මේ අක්‍රමිකතා මර්ධනය කිරීම අවශ්‍ය නීති 50 කටුම්පත් ගණනාවක් සම්මත කරලා තියෙනවා. ඉදිරියට තව 50 ගණනාවක් එන්න නියමිතව තියෙනවා. ඒ අනුව නීතිමය පැත්ත අපි සම්පාදනය වෙනවා. යටිතල පහසුකම්. ඒ වගේම ආයතන ව්‍යුහයේ යටිතල පහසුකම් ලබා දීම. ඒ වගේම තාක්ෂණයේ මේ සඳහා කැඳවීම. නිසා අර අතීතයේදී වංචාවක් දූෂණයක් කරවාට වඩා වර්තමානයේදී මේ විශේෂයෙන් දූෂණ වල ස්වභාවය හුදෙක් මුදල් ගනුදෙනුවක් ලියවිල්ලක් එහාට මෙහාට කිරීමකට එහා ගිය තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම, අදාළ පුද්ගලයන්ට දඬුවම් දීම, දූෂණයේ සිදුවීම් වළක්වා ගැනීම සඳහා ඒ සඳහා පරීක්ෂණ කර යුතු ඒ සුවිශේෂී හැකියාවෙන් අවශ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය කරනවා. ඒ නිලධාරීන් හුදෙක්ම නීතිමය කාරණයකට වඩා එහාට යනවා. එහෙමනම් එවැනි අය පවත්වා ගැනීම සඳහා සාමාන්‍ය අපේ වැටුප් ව්‍යුහය, ඒ රාජ්‍ය සේවයේ පවත්වා ගන්න මේ කාර්යක්ෂම වැටුප් ව්‍යුහය ප්‍රමාණවත් නොවෙන්න ඉඩ තියෙනවා. අන්නේ කරුණු කාරණා සැලකිලිට භාජනය කරමින් තමයි මේ සුවිශේෂී ආකාරයකට ඔවුන්ගේ ඒ දීමනා වැටුප් තල වෙනස් කිරීම ඌ තීන්දුව අපි අරගන්නේ. ඒ අනුව ගත්තාම මෙහි ප්‍රධාන වශයෙන් ජ්‍යෙෂ්ඨ තනතුරු දරන තියෙනවා. අතිරේක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නියෝජ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සහ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් කියලා ඉහළ කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන්ගේ වැටුප් තල සකස් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීතුමා සඳහන් කළා යම් මේ නීති ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙන නිසා ඇටර්නි ජෙනරාල් ඩිපාර්ට්මේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවත්, ලීගල් ඩ්‍රාෆ්ට්මන් දෙපාර්තමේන්තුවේ තියෙන ඒ පුද්ගලයන්ගේ වැටුප් හා සමාන පට්ටමකට ගෙනීමේ තියෙන ගැටලු දුෂ්කරතා සැලකිලිට භාජනය කරලා විශේෂ වූ දීමනාවක් මේ සඳහා අපි යෝජනා කරලා තිනවා. ඒක තමයි දූෂණ විරෝධී අවධානම් දැරීමේ දීමනාව. ඒ නිසා 2023 මේ දූෂණ විරෝධී පනත ඒ පටන්ගත්තු ගමම්ම කරන්න ඕන සංශෝධන ටික කරගන්න බැරි වුණා, කරලා තිබුණේ නැහැ. දැන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ සංශෝධන ගෙනල්ලා ඒ කලින් නිර්දේශ වෙලා තිබිච්ච දූෂණ විරෝධී අවදානම් දීමනාව. ඒ අවදානම් දීමනාව 115%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ආකාරයට තමයි ඒ ක්ෂේත්‍රයට ඒ දූෂණ අවදානම දැරීම, මොකද උන් කරන කාර්ය වෙනුවෙන් ඒ අවදානම දැරීම වෙනුවෙන් ගෙවීමක් කරන්න. ඒ වගේම ඔවුන්ගේ සුවිශේෂී හැකියාව වෙනුවෙන් විශේෂ ගෙවීමක් කරන්නට ඕනේ. ඊට අමතරව මේ අල්ලසෝ දූෂණ කොමිෂන් විමර්ශන කොමිෂන් සභාවේ ඒ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සාකච්ඡා කරමින් ඔවුන්ව ඒ වැඩ කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න, ඒ සේවකයන් කොච්චර ප්‍රමාණයක් ඕනද කියන කාරණේදී විශේෂයෙන් අපි දන්නවා සේවකයන් අනුමත කර ගැනීමේදී ඔහුගේ සේවා කොන්දේසි පිළිබඳ කටයුතු වලදී බොහෝ රාජ්‍ය ආයතන ගැටළු වලට මුහුණ දෙනවා. නමුත් මෙම කාරණේදී තා වේගයෙන් කළමනාකරණ දෙපාර්තමේන්තුවත් මේ සඳහා මැදිහත් වෙලා සාකච්ඡාවට ගණනාවක් තියලා ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් 971 දෙනෙක්ගේ සේවය යොදා ගැනීමට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම වැටු ව්‍යුහයන් වෙනස් කරලා තියෙනවා. මේ කාරණා වලදී ඒ කණ්ඩායමට තියෙන කාර්යාල කාර්ය සහායකගේ මට්ටමට එන තත්වේදී පවා මේ ඉහළ වැටුප් තල අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම උදේම තව අදහසක් ඉදිරිපත් වුණා මේ ඉහළ සිටින කොමිෂන් සභාවේ සමාජිකයන් ඔවුන් මේ ව්‍යුහයේ ඒ දුරාවලිය ඉහළම ඉන්නවා. කොමිෂන් සභාවේ සමාජිකයන්, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තාමත් ඔවුන්ගේ වැටුප් තල ඇටර්නි ජෙනරාල් දෙපාර්තමේන්තුවටත් නීති සම්පාදක අංශයටත් සමාන වෙන්නේ නැහැ කියලා. ඒ අනුවත් අපි ඒ කරුණු ඉදිරිපත් කරලා දැන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන්, මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා ඔවුන්ගේ වැටුප් මට්ටමත් එයා මට්ටමට ගෙන ඒමට අවශ්‍ය ප්‍රතිපාදන නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිර්දේශ කැබිනට් මණ්ඩලය විසින් ඉදිරියේදී අනුමත සම්මත කිරීමට නියමිතයි. ඒ අනුව ඔවුන්ට තම සේවය ගෞරවාන්විතව කරගෙන යන්න, සුවාදීනව කරගෙන යන්න අවශ්‍ය කරන වැටුප් ව්‍යුහයක් මේක ඇතුළේ සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ඒ දක්ෂතා තියෙන අය බඳවා ගැනීමට ඉඩකඩ ලැබෙන ආකාරයේ වැටුප් ව්‍යුහයක් මේකදී අපි යෝජනා කරලා තියෙනවා. තවත් මේ වැටුප් ව්‍යුහය ඉදිරියේදී ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ තාක්ෂණික ක්ෂේත්‍රය එනකොට අපි දන්නවා ෆොරෙන්සික් ඔඩිට් විශේෂයෙන් මේ තාක්ෂණයේ යෙදෙනකොට මේ දූෂණවල ස්වරූපය ඉතාම සංකීර්ණයි. ඒ නිසා වෝහාරික විගණනයන් කිරීම, තාක්ෂණ යොදාගෙන අදාළ පරීක්ෂණ කිරීම, ඒ සඳහා නීති කටයුතු වලට මැදිහත් වීම අනිවාර්යයෙන්ම මැදිහත් සිදු කළ යුතු වෙනවා.
කාලයක් ගරු එමත්තුම.
ඔව්. කාලය අවස
තවිනාඩි දෙකක්
කාලය. බොහොමද ස්තුතියි. ඒ නිසා මම යෝජනා කරනවා අද මේ ඉදිරිපත් කරපු සංශෝධනේ වැටුප් සංශෝධනේ ඉතාමත්ම සාධනීය පියවරක් අපි අරගෙන තියෙන්නේ අපේ ජනවරමට ඒක බලගැන්වීම සඳහා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැඩ කටයුතු කරගෙන යනකොට අනෙකුත් කාර්යයන් වලට සාපේක්ෂව ඔවුන්ගේ සේවකයන්ව රඳවා ගැනීමත් බඳවා ගැනීමත් අදාළ සියලු මානව සම්පත දියුණු කිරීමටත් අවශ්‍ය උත්තේජනයක් මේ සංශෝධන ආරාදීලා තියෙනවා. ඒ වගේම අද සාකච්ඡාවද ඇතුළතදී පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් විවාදයට කරුණු විදියට ඉදිරිපත් කළා. අද ලෝක පරිමාණයෙන් ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්වයේදී මොකක්ද අපි ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ, සැලසුම් කරේ නැහැ කියන එක අපි හරියට අරගෙන බලපුවාම මේ ඇති වෙලා තියෙන මොන දිලා තියෙන තත්වය ආණ්ඩුව ඇතුලේ කලමනාකරණයේ ප්‍රශ්නයක්වත් රට ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක්වත් නෙමෙයි, බාහිර සාධකයක් නිසා වෙච්ච දෙයක්. අපිට අවශ්‍ය කලේ 2025 දී අත්පත් කරගත්තු ස්ථාවරත්වයේ ඉතාම දුෂ්කර කොන්දේසි අතරේ අත්පත් කරගත්තු රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයත් විදේශාංශයේ ගොඩනගාගත්තු විදේශීය සංචිත ප්‍රමාණයත් අරගෙන මේ ආර්ථික වර්ධනය ඉදිරියට අරන් යෑමට බලපෑමක් වෙන්නේ නැති විදියට කොහොමද මේ බාහිර සාධකයට මුහුණ දෙන්නේ කියලා. එහෙනම් අපි අවම බලපෑම වෙන තත්වයට මොහොතින් මොහත තත්වය කලමනාකරණය කරමින් තමයි තීන්දුව ගත්තේ. ඒ තීන්දුව අදත් ගන්නවා, හෙටත් ගන්නවා. ඒ අනුව අපි උචිත මොකද අපිට අවශ්‍ය කරනවා රට ඇතුලේ තියෙන තෙල් සම්පත, ලබාගත හැකි තෙල් සම්පත පරිපාලනය කර ගැනීම සඳහා. ඒ නිසා මහ ජනතාවටත් තම කෙනෙකුට අපි විශ්වාස කරනවා මේ තත්වය ආණ්ඩුව නිසි පරිදි කලමනාකරණය කරමින් තම සාමූහිකව මහ ජනතාවටත් යෝජනා කරනවා පැහැදිලිවම තෙල් අපි ආනයනය කරගන්න සිද්ධ වෙනවා. එයට බාධකයන් දැන් පැනගලා තිනවා. අපිට ඩොලර් පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සැපවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ සැපවීම කලමනාකරණය කරගන්නකොට ඔබටත් ඔබගේ තෙල් පරිභෝජනයේ පාපවටයක් අරබිරිමැස්මෙන් පාවිච්චි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. නිසා අපි මේ කලමනාකරණ කාර්යය කිසිම ගැටලුවකින් තොරව සිදු කරනවා කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරුව මාතුමනි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 දූෂණ විරෝධී පනත යටතේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සභාව එකඟද? ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.